දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිගල නිස්සරණ වනසෙනසුනෙහිදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
නමෝතස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස. නමෝතස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස. ඒතං සංසං ඒතං පණිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ ප්‍රතිපටි නිස්සබ්බෝ සංසක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපකීම අතහැර දැමීම සංහාව ක්ෂය කිරීම නොවැල්ම නම් වූ විරාගයේ නැවැත්ම නම් වූ නිරෝධයේ නිවීම නම් වූ නිබ්බාන.
උපානං වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි. නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන හතරවෙනි දේශනාවයි අද තේදිලා තිබෙන්නේ. පසුගිය දේශනාව අගහරියේදී අපි තේරුම් කරන්න උත්සාහ කළේ සත්‍යාගයේ සංසාර ගමන චිත්තභාව අන්‍යථා භාව කියන වචන දෙක තුලින්ම තේරුම් ගත හැකි බවයි. කලින් අවස්ථාවකදී අපි උද්ෘත කරලා දැක්වුවා සුත්තනිපාතේන ගාථාවක්. ඒ තණ්හා ဒුතියෝ පුරිසෝ දීඝමද්ධාන සංසාරං චිත්තභාවං යථා භාවං සංසාරං නාති වත්ති කියලා. ආව දෙවන්නා කොටගත් පුරුෂයා දීර්ඝ කාලයක් සරිසරන්නේ චිත්තභාව අන්‍යථා භාව නම් වූ සංසාරය නොඉක්මවන්නේ කියන ඒ අදහසයි. ඒනුත් අපට පේනවා චිත්තභාව අන්‍යථා භාව කියන්නේ මේ සංසරණයයි. සංසරණය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම අර චිත්තභාව මෙතනත් එතනත් අතර, එහෙම නැත්නම් මෙසේ බවත් අන්සේ බවත් අතර කරකැවීම මාරු වීම, එහෙම නැත්නම් වටවලල්ලේ යාම, එක තැනම කරකැවීමක් වගේ මේක. මෙතනත් එතනත් අතර කියන එක. මේ ඉත්භාව අඤ්ඤථා භාව දෙකේ සම්බන්ධය තමයි අපි අර නොයෙකුත් සූත්‍ර දේශනාවලින් එහෙමත් දක්වන්න උත්සාහ කළේ. විශේෂයෙන්ම අර විඥාණය මේ කයෙන් ගිලිහිලා වෙන තැනක කලින්ම ගත්තුන අරමුණක හරියටියට නාම රූප අරමුණක හරියටියට පිහිටියාට පස්සේ එතන ඒ නාම රූපය වැඩෙන්න පටන් ගන්න බව සඳහන් කළා. එයින් අපට පෙනෙනවා ඒ විඥානයේ මෞකසක තවත්මටත් ඒ වගේම ඒ රැඳීමටත් වැඩිවීමටත් ඒ හැම එකටම නාම රූපය අවශ්‍ය වෙන බව. මේක මෙතනින් ගිලිහිලා මෞකසට යාම හරියටම එක තැනකින් සාමාන්‍යයෙන් ওই ශරීරයේ ගමන ගැන කියනකොට එක තැනකින් තව තැනකට යාම වගේ දෙයක් නොවන බව විශේෂයෙන් තේරුම් ගත යුතුව තිබෙනවා. මේක ඇත්ත වශයෙන්ම දෘෂ්ටි කෝණයේ වෙනසක් මිස යම්කිසි ආත්මයක සංක්‍රමණයක් නොවන බව. ඒ කියන්නේ විඥාණය මේ කයින් ගිලිලා මෞකසක නැවතුනහම ඒත මෞකසක සම්පූර්ණයෙන්ම පිහිටියාම එතන මෙතනක් වෙනවා. එතන ඒ විඥානයේ දෘෂ්ටි කෝණය අනුව මෙතනක් වෙනවා. ඊළඟට එතෙන්ට මෙතන එතනක් වෙනවා. එතකොට කලින් එතන වශයෙන් තිබුණ එක මෙතනක් වෙනවා. මෙතෙන්ට එතන එතනක් වෙනවා. මෙතනක් වෙනවා. අන්න ඒ විදිහේ එක්තරා විදිහක දෘෂ්ටි කෝණයේ වෙනසක් මෙතන තියෙන්නේ. ඒක නිසා අර සාමාන්‍ය සම්පූර්ණයෙන්ම එක තැනකින් ගිලිහිලා අනිත් තැනකට ගියයි කියන අදහසම නෙවෙයි. සාමාන්‍යයෙන් ඔය පුද්ගලෙක් යාම නැත්නම් සාමාන්‍ය ගමනේ සැලකෙන විදිය. මේක අර එක්තරා විදිහක වටවලල්ලේ යාම. මේක වඩාත් පැහැදිලි වෙන්නේ අර පටිච්ච සමුප්පන්න බව, මේ විඥානීය බව පටිච්ච සමුප්පන්න බව බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල දක්වලා තිබෙනවා. විඥානං සංධාවති සංකරති අනන්‍යං කියන එක විඥානයේ තනිවම සංකරයේ හැසිරෙනවා කියන එක මිත්‍යා දෘෂ්ටියක් වශයෙන් දක්වවස්ථාවල් තිබෙනවා. එිනුත් කියන්නේ නාම රූපයේ මෞකසෙහි රැඳීමට වැඩිවීමට විඥානය අවශ්‍යයි. අනෙක් අතට විඥානයේ පැවැත්ම, විඥානයේ පිහිටීමට යම් කිසි අරමුණක් අවශ්‍යයි. ඒක සමහර විට චේතනාවක් වන්න පුළුවන්, එහෙම නැත්නම් ප්‍රකල්පන වශයෙන් දක්වන විකල්පනා, එහෙමත් නැත්නම් යටත් පිරිසෙන් අංශය මාත්‍රයක්වත් අවශ්‍යයි. ඒ බව අපි අන්තිමටම ඒ පහුගිය දේශනාවේදී දැක්වුව ඒ සූත්‍ර පාඨ වලින් පැහැදිලි වෙනවා. යටත් පිරිසෙන් අංශය මාත්‍රයක්වත් විඥානයේ ප්‍රවැත්මට අවශ්‍ය බව ඒ කලින් අවස්ථාවකට අදැක්වු චේතනා සූත්‍රයෙන් පැහැදිලි කරනවා. මෙන්න මේ අංශය මාත්‍රයක්වත් ලබාගෙන විඥානය ඒ විදිහට මෞකුසෙහි පිහිටියාට පස්සේ නාම රූපය වැඩෙනවා. අර ස්ථල ආයතන අතුපතර විහිදලා අලුත්ම දුක් රුකක් දුක් රුක්ෂයක් හටගන්නවා. මේ අදහ තමයි අර ධම්මපදයේ ඉතාමත්ම ප්‍රකට ගාථාවක් සන්නා වර්ගයේ තිබෙන්නේ. යථාපි මූලේ අනුපද්ද වේදල්ලේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති එවම්පි සංහානුසයේ අනුහතේ නිබ්බත්ති දුක්ඛමිදං පුනප්පුනං. යම්සේ මුලට උපද්‍රවයක් නැතිව දැඩිව තිබෙන තාක් සින්දින රද්දේවි නමුත් රුක්ෂයක් නැවත නැවත වැඩේද, ඒ විදිහටම සංඛාරසය මේ සංකාණී මුලිනුකට නොදමන තාක් මේ දුක්ඛඳ නැවත නැවතත් උපදිනවා කියන එක ඒ ගාථාවෙන් කියවෙනවා. ඒනුත් අපට පෙන්නවා අර සංහා අනුසය ඉතාමත්ම වැදගත් තැනක් බලපවත්වනවා මේ සත්‍යයගේ සංසාර ගමන පිළිබඳව. අංගුත්තර නිකායේ සඳහන් වෙනවා සම්මං කෙත්තං විඥානං බීජං සංහා සිනේහෝ කියන බුද්ධ වචනයක්, එක්තරා දේශනා පාඨයක්. එයින් අපට පේනවා මේ කර්මය කියන කෙතේ විඥාන බීජය පැලවෙනවා, සංහාව දිය සීරාව කරගෙන, සංහාව නැමැති චේතනය පිහිට කරගෙන. මෙන්න මේ අදහස අනුව මේ උපමාව අනුවම තමයි තේරුම් ගත යුත්තේ අර සීලා තෙරණිය මාර්යා ඇසූ ප්‍රශ්නයකට දුන්න පිළිතුර. සංයුත් සංගිය සදාතක වගේ සඳහන් වෙනවා මාර්යා සීලා තෙරණියගෙන් සීලා රහත් මිනිහන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. කේනිදං පකතං බිම්බං කෝනු බිම්බස්සකාරකෝ පන්නු බිම්බං සමුප්පන්නං පන්නු බිම්බං නිරුජ්ජති කියලා. මේ බිම්බය කියලා මෙතන කියන්නේ මේ මූර්තිය වශයෙන් යොදන්නේ මේ ශරීර කූඩුව, මේ ආත්ම භාවය කියන එකයි. එහෙම නැත්නම් නාම රූපය කියලා සාමාන්‍යයෙන් ලෝකයා හඳුන්වන අදහස. කේනිදං පකතං බිම්බං, මේ බිම්බය මේ මූර්තිය කවරකු විසින් කරන ලද්දක්ද? කෝනු බිම්බස්සකාරකෝ, මේ බිම්බය දනු තැනැත්තා කවුද? පන්නු බිම්බං සමුප්පන්නං, මේ බිම්බය කොයිද හටගත්තේ? පන්නු බිම්බං නිරුජ්ජති, කොතනද මේ බිම්බය නිරුද්ධ වන්නේ කියලා. ඒකට සීලා තෙරණින් වහන්සේ දෙන පිළිතුර, නයිදං අත්තකතං බිම්බං නයිදං පරකතං අඝං හේතුං ප්‍රතිච්ඡ සම්භූතං හේතු භංගා නිරුජ්ජති යථා අඤ්ඤතරං බීජං ඛෙත්තේ බුත්තං විරුහති පඨවි රසං ච ආගම්ම සිනේහං ච තදූභයං එවං ඛණ්ඩාච ධාතුයෝ ච ආයතනායිමේ හේතුං ප්‍රතිච්ඡ සම්භූතා හේතු භංගා නිරුජ්ජරේ කියලා ගාථා තුනකින් පිළිතුරු දෙනවා. ඒක පළමුවෙන් ගාථාවේ අදහස් වෙන්නේ නයිදං අත්තකතං බිම්බං, මේ මූර්තිය තමා විසින්ම කරන ලද්දකුත් නෙවේ. නයිදං පරකතං අදං, මේ ව්‍යසනය මේ දුක්ගොඩ අනුන් විසින් කරන ලද්දකුත් නෙවේ. හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති, හේතුවක් නිසා ඇති වුණු දෙය හේතුව බිඳී යාමෙන් නිරුද්ධ වෙනවා. ඊළඟට උපමාවක් දෙනවා, යථා අඤ්ඤතරං බීජං කෙත්තේ වුත්තං විරුහති, යම්සේ සම්කිති බීජයක් කෙතෙහි පපුරන ලද්දේ පඨවි රසං ච ආගම්ම සිනේහං ච තදූපයං, පෘථිවි රසයත් චේතමනය පිහිට කරගෙන විරුහති වැඩෙන්නේද? ඒවං ඛණ්ඩාච ධාතුයෝ, එසේම ස්කන්ධයෝද ධාතුහුද, මේ ආයතන හයද, මේවා සියල්ල හේතුන් පටිච්ච සම්භූතා, හේතුවක් නිසා ඇති වෙනවා, හේතු භංගයේ හේතුව බිඳී යාමෙන් සිදුද්ධ වෙනවා කියලා. මේ උපමාවත් සාමාන්‍ය උපමාවක් නොවන බව අපට කියන්න පුළුවන්. අර සම්මං කෙත්තං විඤ්ඤාණං බීජං සංහා සිනේහෝ කියන ඒ බුද්ධ වචනය අනුව. එතකොට මෙතන කියවෙන්නේ අර මේ බිම්බය නාම රූපය වශයෙන් සැලකුවොත් එතන සීලාතරණීය ධර්මයේම පිටලයි පිළිතුරු දෙන්නේ. එතකොට අර බාහිර වශයෙන් පේන මේ මූර්තියටම නෙවෙයි නාම රූපය කියන්නේ. මේක මේ ඊට වඩා චෛතසික වශයෙන් මේ සිත පිළිබඳ සත්‍යය. මේ නාම රූපය, මේ බිම්බය, මේ මූලික විඥානයේ ගැටෙන මේ මූලික ඡායාව මේක හට ගැනීමට, එහෙම නැත්නම් මේක වැඩිවීමට උපකාර වෙන්නේ අර විඥාන බීජයයි. යථා අඤ්ඤතරං බීජං චෙත්තේ වුත්තං හිරුහති. මේ කර්ම ක්ෂේත්‍රයේ පැලරෙන්නේ අර තණ්හා සිනේ, මේ පතරි රස සිනේයන් ආදි වශයෙන් දක්වන්නේ මේ චෙත්තමනිය. ඒ විදිහටම මේ විඥාන බීජ මේ විදිහට වැඩෙනවා. අර ස්කන්ධ ධාතු ආයතන වශයෙන් විඥානයේ යම්කිසි අවස්ථාවක නිරුද්ධ වුණා නම් විඥාන නිරෝධය කියන්නේ නිවනටම නමක්. මේ විඥාන නිරෝධය සමහර විට කෙනෙක් කල්පනා කරන් තුන විඥාන නිරෝධය වෙන්නේ රහතන් වහන්සේගේ අර පරිනිර්වාණදී කියලා. ඒක වැරදි අදහසක්. බොහෝ විට දක්වන්නේ සූත්‍ර දේශනාවල, වැදගත් සූත්‍ර දේශනාවල අර්ථය නැකී යාමට හේතු වෙන්නේ චරිමත විඥාන කියලා. ඒක අවසාන විඥාන හැටියට දක්වනවා. මෙතන විඥාන නිරෝධය කියන එකේ අර ගැඹුරු අර්ථය නොගැනීම නිසායි. මේ විඥාන නිරෝධයෙන්මයි, ඒ කියන්නේ අභිසංකත විඥානයගේ නිරෝධය, ඒ රහතන් වහන්සේ ලබන ප්‍රත්‍යක්ෂ විඥාන නිරෝධ ප්‍රත්‍යක්ෂ විදි තමයි අර නාම රූපයේ මේක නිරුද්ධ වෙන්නේ කියන එකයි. එතකොට මේ ගාථා ධර්ම වල එක්තරා වැදගත් ගැඹුරු අර්ථයක් තිබෙන බව අපට කියන්න පුළුවන්. ඒකට තවත් සාධක සූත්‍රයක් වශයෙන් අපට උපුටා දක්වන්න පුළුවනි. සුත්තනිපාතයේ මුනි සූත්‍රයේ සඳහන් වෙනවා, සංඛාය වත්තුනි පමාය බීජං සිනේහ මක්ත නානු පවෙච්චේ. ඒ විදිහට සරේ මුනි ජාති ක්ෂයන්ත දස්සි තත්තං පහාය න උපේති සංඛං. සංඛාය වත්තුනි පමාය බීජං. වාස්තු කියලා කියන්නේ ඉඩම්. විශේෂයෙන්ම මෙතන කියන්නේ බීජ පැලවෙන ඉඩම් කියලා සලකා ගන්න පුළුවනි. සංඛාය වත්තුනි, ඒ බීජ පැලවෙන ඉඩම් නුවණින් සලකා. සංඛාය වත්තුනි පමාය බීජං, ඒ බීජයේ ස්වභාවය හරියාකාර තේරුම් අරගෙන පමාය බීජං වටහාගෙන සිනේහ මස්ත නානු පරිච්ඡේ. ඊට ජලය වත් නොකරන්නේ, ජලය වත් කරන්නේ නැහැ, චෙතමනිය දෙන්නේ නැහැ. සොරේ මුනි ජාති ඛයන්ත දසි, ඒ ජාතියෙහි, ජාති කියන්නේ උපතේ, උපතෙහි කෙළවර දකින්නා වූ ඒ මුනිවරයා තක්කං පහාය න උපේති සංඛං. තර්කය අතහැරියේ, ඒ කියන්නේ ලෝකයාගේ භාෂා ව්‍යවහාරයට අසු නොවන තත්වයකට ගියා එකෙන්. තක්කං පහාය, තර්කය අතහැරියේ, හැරදමුයේ න උපේති සංඛං, ගණන් ගනු නොලබන තත්වයකට පැමිණි. සංඛා කියලා කියන්නේ ගණන් ගැනීම, ගිනීම. මෙතන අර සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන ගණන් ගැනීමක් නෙවෙයි, මේ කියන්නේ භාෂා ව්‍යවහාරය අනුව කියන්න බැරි විදිහ තත්වයකට වගේනවා. අර ලෝකයාගේ භාෂා ව්‍යවහාරය ඒ ධර්මයෙන් මිදුණා කියන එක නෝපේති සංඛා. එතකොට මේනුත් අපිට පැහැදිලි වෙනවා, මේ විඥානය මෙතන මේ ප්‍රකාශ කළේ අර මෞකුසිත විඥානය බැසීම පිළිබඳව මහා නිධාන සූත්‍රයේ දක්වන ඒ යම් යම් කාරණා පිළිබඳව යම් කිසි ගැඹුරු අදහසක් යටපත් වෙලා තිබෙන බවයි දක්වන්න උත්සාහ කළේ. එතකොට මෙතනින් අපට මතු වුණ අර අනුසය කියන වචනය විශේෂ වැදගත්කමක් ඇති දෙයක් හැටියට, අර පුනෝ භවික නමින් හඳුන්වන්නේ, කියන්නේ පුනර්භවය ඇති කිරීමේ ශක්තිය තිබෙන්නේ මේ සංහාවටයි. පුනෝ භවික සංහා, පුනෝ භවික කියලා විතර සඳහන් වෙනවා. මේ සංහා අනුසය විශේෂයෙන්ම උපකාර වෙනවා මේ කෙනෙකුගේ උත්පත්තියට, මේ සංසාර ගමනට. මේ සංහා අනුසයට පදනම වන තවත් එක්තරා අවිද්‍යා අනුසයකුත් තිබෙනවා. ඒ කියන්නේ අර ලෝකයේ යෙදෙන මේ සංකල්ප පිළිබඳව ඒවායේ යථා ස්වභාවය තේරුම් නොගැනීම නිසා ඒ සංකල්ප වල ඇලී ගැලී සිටීමේ, ඒ ලෝකයේ අතර තුර තිබෙන අවිද්‍යාවෙන් නැති වෙන ඒ ස්වභාවය, ඒකත් එක්තරා අනුසය තත්වයක්. ඒක දැක්වීමට, ඒ තත්වය දැක්වීමට බොහෝ විට සූත්‍ර වල යෙදෙනවා නිස්සය කියන වචනය. නිස්සය, නිශ්චිත කියන වචනයත් ඒකම යෙදෙනවා. නිස්සය, නිශ්චිත. නිශ්චිත කියන්නේ ඒ යමක් අසුරු කරගත්තු තැනත්තා. නිශ්චය කියන්නේ අසුරු කිරීම, නිශ්චිත කියන්නේ අසුරු කරගත් තැනත්තා. මෙතන ඇත්ත වශයෙන්ම අර සාමාන්‍ය ව්‍යවහාරයේ තිබෙන නිශ්චය කියන අදහස නෙවෙයි. මෙතන යම් කිසි ගැඹුරු අර්ථයක් තිබෙනවා. යම්කට හේතු වෙලා සිටීම කියන එකයි. හේතු වෙලා සිටීම අසුරු කිරීම කියන අදහසයි. අර ලෝක ව්‍යවහාරයේ තිබෙන සංකල්ප වල ඒවා දැඩිව අරගෙන, දෘෂ්ටි ග්‍රහණයෙන් අරගෙන ඒවායට හේතු වෙන ස්වභාවයක් සිත් යත තිබෙන ලෝක සත්‍යය තුළ තිබෙනවා. ඒ මොකද තමන් ව්‍යවහාර කරන භාෂා, ඒ වචනවල ඇත්ත වශයෙන්ම ඒවායේ සත්‍යතාවක්. කොයි වචනයක් කියදුවත් ඒවායේ එක්තරා විදිහක අර බීජයක් වගේ අර තණ්හා මාන දෘෂ්ටි වශයෙන් ඒවායේ යම් කිසි ඒකාන්ත සත්‍යතාවක් ඇති කියන හැඟීමක් ලෝකයා තුළ තිබෙනවා. එතකොට මෙන්න මේ අදහස මේ නිස්සය නිස්සිත කියන වචනේ අපිට දකින්න ලැබෙන ඉතාමත්ම වැදගත් සූත්‍රවල. උදාන පාළියේ ඒ උදාන පාළියේ වගේම කීප තැනකම හරියට ඒක අරහත්ත්වයට කර්මස්ථානයක් වශයෙන් පවා ඔය චන්නෝවාදාදී සූත්‍රවල මජ්ක්‍ධිම නිකායේ දැක්වෙන එක්තරා වටිනා සූත්‍රයක් තියෙනවා. ඒක බැලු බැලමට ප්‍රහේලිකාවක් වගේ. නිස්සිතස්ස චලිතං අනිස්සිතස්ස චලිතං නත්ති. චලිතේ අසති පස්සද්ධි. පස්සද්ධ්‍යා සති නති නහෝති. නතියා අසති ආගති ගති නහෝති. ආගති ගතියා අසති චුතූපපාතෝ නහෝති. චුතූපපාතේ අසති නේව ඉද නහුරා න උභයවන්තරේ ඒ සේවන්තෝ දුක්ඛස්ස. බැලුගන්නට බොහොම ලේසි වගේ දුක කෙලවර කිරීම. දැන් මෙතන මේ පාඨයේ මෙන්න මෙච්චරයි කියවෙන්නේ. නිසිතස්ස චලිතා. නිශ්‍රිතයාට යමක් ඇසුරු කරගත්තු තැනැත්තාට යමකට හේතු වුණු තැනැත්තාට චලිතං චලනයක් කම්පනයක් තිබෙන්නේ කියන එකයි. නිශ්චිතයාට චලිතයක් ඇත. ඊළඟට එතනින් පටන් ගත්තට මොකද ඊළඟට අනිශ්චිතය ගැනයි කියවෙන්නේ. ඒ කියන්නේ විමුක්ත පුද්ගලයා පිළිබඳව. අනිශ්චිතස්ස චලිතං නැති. මේ දෙකේ වෙනස එතකොට පැහැදිලිව පේනවා. නිශ්චිතයාට චලිතයක් තිබෙනවා, කම්පනයක් තිබෙනවා. අනිශ්චිතයාට යමකට ආර විදිහට අසුරු කිරීම හේතු වීම ආදියක් නැති තැනත්තාට චලනයක්, චලිතයක්, කම්පනයක් නැත. අනිශ්චිතස්ස චලිතං නැත. චලිතේ සසති පස්සද්ධි. ඒ විදිහේ ඒ චලනයක්, ඒ විදිහේ කම්පනයක් නැති කල්හි පස්සද්ධි. සංපත් බවක්, සංසුන් බවක් ඇත. පස්සද්ධියා සති නති නහෝති. ඒ සංපත් තන ඇති කල්හි නති. නති කියන එකේ සාමාන්‍ය වාචික අර්ථය නැඹුරු වීම, නැමීම කියන අදහසක්. එතකොට මේ නැඹුරු වීමක් නැත. අර පස්සද්ධිය සංසුන් බව ඇති කල්හි නතියා අසති ආගති ගති නහෝති. නැඹුරු වීමක් නැති කල්හි ඒමක් සහ යාමක් නැත. ආගති ගතියා අසති චුතූපපාත නහෝති. ඒමක් සහ යාමක් නැති කල්හි චුතියක් සහ උත්පත්තියක් ද නැත. චුතූපපාතේ අසති මේ වේද න හුරං න උභයමන්තරේ ඒ සේවන්ත දුක්ඛස්ස. චුති උත්පත්ති දෙකක් නැති කල්හි නේව ඉද මෙහිත් නැත, න හුරං එහිත් නැත, න උභයමන්තරේ ඒ දෙක අතරත් නැත. ඒ සේවන්ත දුක්ඛස්ස. මේම දුකෙහි කෙලවර. එතකොට මේ සූත්‍ර පාඨයෙන් ගත්තාම එකපාරටම තේරුම් ගන්නත් අමාරු විදිහේ මහා වචන කොටලෙවිල්ලක් වගේ පේනින්නේ. දැන් මෙතන නිශ්චිතයා ගැන පළමුවෙන් කියවෙනවා. කෙටියෙන ඒ එක වචනේ එක වාක්‍යයකින් මේක කියවෙන්නේ නිශ්චිතයා නිසිතස්ස චලිතං කියලා. ඒ කියන්නේ නිශ්චිතයාට චලිතයක් ඇත. ඒ අනුව අපට සලකා ගන්න පුළුවනි ඒ නිශ්චිතයාට චලිතයක් තියෙන නිසාම ඒ චලිතය නිසාම ඒ උද්ධච්ච ආදී ඊළඟට නැති. නැති කියන්නේ නැඹුරු වීමක් තිබෙනවා. මෙතන කියන ප්‍රධාන වචනේ අර නැති කියලා කියවෙනවා. ඒ නැඹුරු වීමක් තිබෙනවා. ඒ නැඹුරු වීම නිසාම අර ඒමක් සහ යාමක් තිබෙනවා. ඒමක් සහ යාමක් කියන ඒ සංකල්ප දෙක තියෙනකොට චුති උත්පත්ති, චුත වීමක් උත්පත්තියක් කියන දෙකක් තිබෙනවා. ඒ දෙක තිබෙන විට මෙතනක් කියලා තිබෙනවා, එතනක් කියලා තිබෙනවා, ඒ දෙක අතරකුත් තිබෙනවා. කොන් දෙකක් තියෙනවා නම් නැදකුත් තියෙනවා. එතකොට මෙතනින් පේනවා අර නැති කියන එක මෙතන විශේෂයි. අර විදිහේ අර විමුක්ත පුද්ගලයා වගේ නිශ්චිතයා විමුක්ත නැති නිසා නිතරම ඉදිරියට නැඹුරු වීමක් තිබෙනවා. සංහාවේ ස්වභාවයක් ඒක ඉදිරියට නැඹුරු කළ දානවා. සමහර අවස්ථාවල සංහාවම උපාදානය හැටියට දක්වනවා. ඒ පුනර්භවය පිළිබඳව ප්‍රකාශ කරන සමහර සූත්‍රවල, දිවච්ඡබුත් ආදී සූත්‍රවල නේද. එතකොට මේ නැතිය නිසාම, මේ නැඹුරු වීම නිසාම අන්න අර සංකල්ප දෙක ලැබෙනවා. ඒමක් සහ යාමක්. ඒකට අනුවම තමයි ඊළඟට චුතියක් උත්පත්තියක් කියලා තිබෙන්නේ. මෙලෝ වශයෙන් දැන් ගමන පිළිබඳ අදහසේ සංසාරික වශයෙන් බැලුවාම ඒක චුතියක් උත්පත්තියක් වෙනවා. යාමීන් දෙක චුති උත්පත්ති වගේ. එතකොට එතන ඒ විදිහට ස්ථාන දෙකක්. ඔතන තියෙන්නේ අර නිශ්චිත බව පෙන්වන්න කරන්නේ මේ එක්තරා විදිහක වචනවල තිබෙනවා. මෙතනත් එතනත් යාමීන් ආදී වශයෙන් මේ වචනවල එක්තරා දෙපිරි ස්වරූපයක් තියෙනවා. ඔන්න ඒ විදිහේ සංකල්පවල ස්වභාවය නිසාම සත්‍යය ඒව දැඩිව ගැනීම නිසාම මෙතනක් එතනක් තිබෙන කියන ඒ සංකල්පය ඇතිව සිටින නිසා අර සංහාවට අනුරූපව සංසාරී අර ගමන සිදු වෙනවා. අපි අර කලින් කිව්වා වගේ අර මාරු වීමක් වෙනවා. අර විමුක්ත පුද්ගලයාගේ සිත මෙතන විශේෂයෙන් කියලා තියෙන විමුක්ත පුද්ගලයා ගැනයි. ඒ විමුක්ත පුද්ගලයා අර සත්ත්ව වලින් සියල්ලෙන්ම නිදහස්. අනිසිතස චලිතං නැති චලිතයක් නැහැ. ඊළඟට චලිතය නැති නිසා නැඹුරු වීමක් නැහැ. නැඹුරු වීමක් නැති නිසා ඒමක් සහයාමක් නැහැ. ඒමක් සහයාමක් නැති නිසා චුතියක් උත්පත්තියක් නැහැ. චුතියක් උත්පත්තියක් නැති නිසා මෙතනකුත් නැහැ. එතනකුත් නැහැ. ඒ අතරකුත් නැහැ. දුක එතනම කෙලවරයි. දැන් ඒ සූත්‍රයේ විශේෂත්වය තියෙන්නේ ඒ සූත්‍රයේ ආරම්භයේදී දැක්වෙනවා මේ පාඨය පමණමයි මේ පාඨ කීපය පමණමයි ඒ සූත්‍රයට අඩංගු වෙලා තිබෙන්නේ. නමුත් ආරම්භයේදී කියනවා තේනකෝපන සමයේන භගවා භික්ඛු නිබ්බාන පටිසංයුත්තාය ධම්මියා කථාය සම්දස්සේති සමාදප්පේති සමුත්තේජේති සම්ප්‍රාන්තේති කියලා. ඉතින් පෙන්වුම් කරනවා බුදු පියාණන් වහන්සේ මේ දේශනාවකදී නිවන පිළිබඳව. ඒ සමයේ වනායි භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් නිර්වාණ ප්‍රතිසංයුක්ත ධර්ම කථාවෙන් කරුණු දක්වාලමින් හේතු ගන්නමින් උත්සාහවත් කරමින් සතුටු කරමින් මෙන්න මේ විදිහේ පාඨයක් ප්‍රකාශ කරයි කියන එකයි කියෙන්නේ. එතකොට මේ නිවනේ අර නිශ්චය තත්වයෙන් නැත්නම් නිශ්චිත තත්වයෙන් නිශ්චිත ස්වභාවයෙන් සිත මුදාගත් බව පෙන්වුම් කරනවා ඒ රහතන් වහන්සේ. මේ පාඨයෙන් අපට විශේෂයෙන්ම පෙන්වුම් කරන්නේ ඒ කාරණයයි. මේ නිශ්චය කියන වචනේ ගැන වඩා ගැඹුරු අවබෝධයක් ලබා ගන්න උපකාර වෙන සූත්‍රයක් තිබෙනවා සංයුත්ත නිකායේ නිදාන වර්ගයේ නිදාන සංයුත්තේ. අර කච්චායන සූත්‍රය, කච්චායන බුත් සූත්‍රය ඉතාමත්ම වටිනා සූත්‍රයක්. සම්‍යක් දෘෂ්ටිය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට උපකාර වෙන දෙයක්. බුදු පියාණන් වහන්සේ ඒ සූත්‍රය ආරම්භන්නේ ද්වේනිසිතෝ ඛායං කච්චායන ලෝකෝ යේභුයේන අත්ථිතං චේව නත්ථිතං ච. ලෝක සමුදයන් වික්කවේ යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතු යාලෝකේ නත්ථිතා සානෝති. ලෝක නිරෝධං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතු යාලෝකේ අත්ථිතා සානෝති කියලා ඒ සූත්‍රයේ මුල් කොටසින් කියවෙන්නේ. මේ ලෝකය එහෙම නැත්නම් ලෝකයා වැඩි වශයෙන්ම බහුල වශයෙන්ම ද්වේනිශ්‍රිතයි. දෙකක් ඇතුළු කොට සිටින ස්වභාවයක් තිබෙනවා ද්වේනිශ්‍රිතයි. මොනවද දෙක? අස්තිත්වය සහ නාස්තිත්වය. ඇත නැත කියන දෙක. එක්ක තියෙන්න ඕනේ එහෙම නැත්නම් නැත. මේ විදිහට අස්තිත්වය සහ නාස්තිත්වය කියන ඔය දෙක, ඔය සංකල්ප දෙකක් ඇතුළු කරගෙන සිටිනවා. නමුත් ඊළඟට කියවෙන පාඨයෙන් අර ආර්ය ශ්‍රාවකයා පිළිබඳවයි කියවෙන්නේ. ආර්ය ශ්‍රාවකයාගේ මේ සම්‍යක් දෘෂ්ටිය. දැන් මෙතන මේ සූත්‍රයට හේතුව අර කච්චායන ගෝත්‍ර බ්‍රාහ්මණයා බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා සම්‍යක් දෘෂ්ටිය කියන්නේ කුමක්ද කියලා. සම්මාදිට්ඨි භන්තේ උච්චති කිත්තාවතානුකෝ භන්තේ සම්මාදිට්ඨියෝති. සම්‍යක් දෘෂ්ටිය ඇත්තේ වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් මේ බුදු පියාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ. එතකොට දැන් ආර්ය ශ්‍රාවකයාගේ සම්‍යක් දෘෂ්ටිය මේක හැටියට දක්වනවා. ලෝක සමුදයන් පිටුවේ යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යාලෝකේ නත්ථිතා සානෝති. ලෝකේ හට ගැනීම සත්ව පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් මනා ප්‍රඥාවෙන් දකින්නා වූ ආර්ය ශ්‍රාවකයාට එතනටට යාලෝකේ නත්ථිතා සානෝති. ලෝකේ යම් නාස්තිත්වය පිළිබඳ නැත යන කියන දෘෂ්ටියක් වෙයිද ඒ ඔහුට නොවන්නේ. ඊළඟට අනිත් පැත්තට කියනවා ලෝක නිරෝධං සත්‍යයන් යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතු යාලෝකේ අත්ථිතා සානෝති. ඒ කියන්නේ ලෝක නිරෝධය සත්ව පරිදි සම්මප් ප්‍රඥාවෙන් දකින්නහුට ලෝකේ අත්ථිත්වය ලෝකේ ඇත කියන ඒ ඒකාන්ත දෘෂ්ටියක් නැති වෙනවා. එතකොට මෙතන මේ අන්ත දෙකෙන් සිට නිවීමයි මේ කියවෙන්නේ. අර ලෝකේ ලෝක සමුදය දැකීම නිසා ලෝකේ සමුදය ලෝකේ හට ගැනීම දැකින නිසා අර ඒකාන්ත වශයෙන් ලෝකේ කිසිවක් නැත කියන ඒ අදහස ගන්නෙ නෑ. අනිත් පැත්තට ලෝක නිරෝධය දැකින නිසා ලෝකේ සියල්ලම තිබෙනවා කියන ඒ අස්තිත්ව දෘෂ්ටියටත් වැටෙන්නේ නෑ. ඔන්න ඊළඟට කියනවා උපයුපාදාන අභිනිවේෂ විනිබන්ධෝ කෝයන් සත්‍යයන ලෝකෝ යේ භුයේන සංචායං උපරිපාදානං චේතසෝ අදිත්‍යානං අභිනිවේසානුසයං න උප්පේති න උපාදීයති නාදිත්‍යාති අත්තානේති දුක්ඛමේව උපජ්ජමානං උපජ්ජති දුක්ඛමේව නිරුද්ධමානං නිරුද්ධති න සංඛති න විචිකිච්ඡති අපරප්පත්‍යා ඥානමේවස්සෙච්ච හෝති එත්තානතකෝ උපච්ඡායන සම්මාදිට්ඨෝති. ඊළඟට සම්මා දෘෂ්ටිය ඇති කෙනෙක් වන්නේ කොහොමද කියන එක හොරක් විස්තර කරන බුදු පියාණන් වහන්සේ උපය උපාදාන අභිනිවේස විනිබන්ධෝ කෝයං කච්චායන ලෝකෝ. කච්චායන මේ ලෝකය ලෝකීය ස්වභාවය උපය කියලා කියන්නේ ලංවීම එහෙම නැත්නම් එළඹීම් ලංවීම් කියන අර්ථය. මේක එක්තරා විදිහක මේ දාර්ශනික වගේ ගැඹුරු අර්ථයක් තියෙන වචන මාලාවක් ඊළඟට තියෙන්නේ. උපය කියන්නේ ලංවීම, උපාදාන කියන්නේ අල්වා ගැනීම. උපේ උපාදාන අභිනිවේෂ කියලා කියන්නේ ඒක බැඳ ගැනීම, එහෙම නැත්නම් රිංගා ගැනීම වගේ. ඒ විදිහේ මේ සංකල්ප පිළිබඳ දෘෂ්ටි පිළිබඳව යෙදෙන වචන මේවා. එතකොට ලෝකයේ ස්වභාවය ලංවීම, අල්වා ගැනීම, බැඳ ගැනීම කියන මෙන්න මේවාට බැඳිලයි මේ ලෝකයේ වැඩි වශයෙන් සිටින්නේ. සංචාරං උපයුපාදානං චේතසෝ අදිත්‍යානං අභිනිවේසානුසයන්න උපේති නාදිත්‍යාති අත්තානීති. ඊළඟට ආද ශ්‍රාවකයාගේ සම්‍යක් දෘෂ්ටි පිළිබඳව ඊළඟට කියවෙන්නේ ඒ යම්කිසි ඒ පුද්ගලයා මේ කියපු මේ සම්‍යක් දෘෂ්ටික පුද්ගලයා අර කියා අර උපයුපාදාන මේ එළදීම් එන්නත ලංවීම අල්වා ගැනීම ඊළඟට චේතසෝ අදිත්‍යානං මේ සිතින් දැඩිව සිත අල්වාගේ සිතින් දැඩිව සිටීම චේතසෝ අදිත්‍යානං අභිනිවේස අනුසයන් ගැද ගැනීම සහ අනුසය කියන වචනයත් යෙදෙනවා ලැබ ගැනීම කියලා කියන්න පුළුවන්. මේ එක්තරා මේ පදමාලාවෙම තියෙන යම්කිසි ගැඹුරු අර්ථ ගොඩක් ලැබ ගැනීම එහෙම නැත්නම් අනුසය තත්වයක්. මේ කියන මේ එකක්වත් න උපේති න උපාදිති නාදිත්‍යාති අත්තාමීති. ඒ අරස්ථාවකියා මේ මගේ ආත්මයයි කියලා ඒ කිසිවක්ම අර උපේ උපාදාන ආදී වශයෙන් දැඩිව ගන්නෙ නැහැ. ඒ විනුවට යාරෂ්ඨාවගේ දර්ශනය කුමක්ද? දුක්ඛමේව උප්පජ්ජමානං උප්පජ්ජති දුක්ඛං නිරුජ්ජමානං නිරුජ්ජති. දුක් ගොඩක්ම උපදින්නේ දුක් ගොඩක්ම උපදී නැතිවන්නේ දුක් ගොඩක්ම නැති වෙයි. ඒකට මෙතන අස්තිත්වයක් නාස්තිත්වයක් පිළිබඳ ප්‍රශ්නයකට එන්නේ නැහැ. අර දුක් ගොඩක් හැටියටම දකිනවා. එත්තාවතක උපච්ඡාය සම්මාදිට්ඨියෝති. මේ පමණකින් කෙනෙක් ආරෂ්ඨාවකයා සම්‍යක් දෘෂ්ටියක් තියෙයි කියලා ඊළඟට තවදුරටත් බුදු පියාණන් වහන්සේ ඒක උකාරිය හබුලවල දක්වන සබ්බං අත්ථීති කෝපච්චායන අයං ඒකවන්තෝ සබ්බං අත්ථීති අයං ද්විතීවන්තෝ ඊතේතේ උභවන්තේ අනුපදම්ම මජ්ජේන කථාගතෝ ධම්මං දේසේති අවිජ්ජාපච්චයා සංඛාරා සංඛාරපච්චයා විඥාන විඥානපච්චයා නාම රූපං ආදී වශයෙන් ඒ මේ තස්ස කෙවලස දුක්ඛං අද සමුදය හොති කියලා මේ පටිච්චසමුප්පාද ධර්මය ඊළඟට ඉදිරිපත් කරන්නේ. ඔන්න එතකොට මෙතන පේනවා පටිච්චසමුප්පාදයේ මධ්‍යම මාර්ගයක් හැටියට දක්වනවා මෙතන. ආරෂ්ඨාවකගේ මධ්‍යම මාර්ගය. මොකද්ද? සබ්බං අත්ථීති කෝකච්ඡායන ඒකෝ අන්තු. සියල්ල ඇස යන්න මෙය එක් අන්තයක්. සබ්බං අත්ථීති අයං ද්විතීයන්තු. සියල්ල නැත කිසිවක්ම නැත කියන එක අනික් අන්තය. ඊටේ උභවන්තය අනුකම්ම මේ අන්ත දෙකටම වැටෙන්නේ නැතිව අන්ත දෙකටම ලංවන්නේ නැතිව තථාගතයන් වහන්සේ මධ්‍යම මාර්ගයෙන් මේ ධර්මයේ දේශනා කරන මේ මධ්‍යම මාර්ගය හැටියට දක්වන්නේ අර අවිද්‍යා පත්‍ය සංඛාරා ආදී වශයෙන් දක්වන මේ දවසංග පිටිසම්පාදය. ඉතින් මේනුත් කියනවා අපට මේ බුදු පියාණන් වහන්සේගේ මේ දර්ශනය අනුව මේ ඉදිරිපත් කරන දර්ශනය අනුව අර ලෝකයේ තියෙන අර ද්වේනිශ්චිත බව ඒ ගැටුම ඒක සමහන් කරන විදිහේ එක්තරා ප්‍රතිපදාවක් මේ ප්‍රතිත්‍ය සමුප්පාද ධර්මය තුල සැඟවිලා තිබෙනවා. ඒකම තමයි අර ආරෂ්ඨාවකයා පිළිබඳව මූලික කර්ම මූලිකම වෙනස හැටියට දක්වන්නේ සමුදයෝ නිරෝධෝ කියලා. ඒ කියන්නේ සමුදය ලෝක සමුදයත් ලෝකේ හට ගැනීමත් ලෝක නිරෝධයත් ලෝකේ නිරුද්ධ වීමත් ඒ ආරෂ්ඨාවකයා ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දන්නවා දැනගන්නවා. ඒක නිසා තමයි අර වෙන කෙනෙක් කියනවට විශ්වාස කරනවනේ මේ ආරෂ්ඨාවකයා ප්‍රත්‍යක්ෂ ඥානයෙන්ම අර තේරුම් ගන්නවා දුක්ඛමේ උප්පජ්ජමානං උප්පජ්ජති ආදී වශයෙන් අන්නේ පරප්‍රත්‍ය රහිතව ඒ කියන්නේ වෙන කෙනෙක් කියනවට මේ සමන් සොකී ප්‍රත්‍යක්ෂයෙන්ම ලෝකේ ඇතිවීමක් නැතිවීමක් ආරෂ්ඨාවකයා දකිනවා. ඒ දකින්නේ සමන්ගේම සලායතනය තුලින් සමන්ගේ සලායතනය තුලින්ම සලායතනය ඇතිවීම නැතිවීම ආශ්‍රයෙන් තමයි අර ඒ සමුදය නිරෝධ ඒ ධර්මතාව ආරෂ්ඨාවකයා ප්‍රත්‍යක්ෂ කරගන්නේ. මේ අදහස සංයුත් සංගීන පෙන්වුම් කරන එක්තරා වැදගත් සාධාරණයක් තිබෙනවා. චසු ලෝකෝ සමුප්පන්නෝ චසු කුබ්බති සම්සවං ඡන්නමේව උපාදාය චසු ලෝකෝ විහඤ්ඤති කියලා. ලෝකයේ හයෙහිම උපන්නේ චසු ලෝකේ සමුප්පන්නෝ චසු කුබ්බති සම්සවං. ලෝකයේ හයෙහිම අසුරු කරන්නේ සම්සවය කරන්නේ කියන එකයි. ආශ්‍රය එහෙම නැත්නම් අසුරු කිරීම පවත්වන්නේ කියන එකයි. චසු කුබ්බති සම්සවං ඡන්නමේව උපාදාය හයම දැඩිව අල්වාගෙන චසු ලෝකේ විහඤ්ඤති. ලෝකය එහෙම නැත්නම් ලෝකයා මේ හයෙහිම වෙහෙසටපත් වෙයි. මේ දිගටම හය හය ගැන කියවෙන්නේ. අතුවාචාරින් වහන්සේලා මේව තෝරන්න උත්සාහ කරනවා අර සූත්‍රයේ නවතරයක් නැතුව වගේ අර මුල් හය කියවෙන්නේ අධ්‍යාත්මික ඒ කියන්නේ අස්කන්නාකාදී වශයෙන් දක්වන අධ්‍යාත්මික ආයතන හයත් හය මුල් පදයෙන් කියවෙනවායි. ඒ කියන්නේ චසු ලෝකෝ සමුප්පන්නෝ කියන්නේ අස්කන්නාසාදී ඒවයේ ලෝකේ හටගන්නවායි. චසු කුබ්බති සංසාරං කියන දෙවෙනි පදයෙන් බාහිර ආයතන රූප ශබ්ද ගන්ධ ආදී වශයෙන් ඒ බාහිර ආයතන දැක්කනවායි කියලා ඒ විදිහට තෝරනවා. ඒ වගේම තුන්වෙනි පදයෙන් නැවතත් අජ්ජත්තික ආයතන හයක්, ඊළඟ පදයෙන් අවසාන පදයෙන් බාහිර ආයතන හයක්. ඒ කියන හැටියට අජ්ජත්තික ආධ්‍යාත්මික ආයතන හයෙන් ලෝකේ හරෙහි ලෝකේ හට ගන්නවා, බාහිර ආයතන හය එක්ක සංසර්ය පවත්වනවා. ඊළඟට ආධ්‍යාත්මික ආයතන හය අල්ලගෙන බාහිර ආයතනයේ පිළිබඳව විහෙතටපත් වෙනවා. නමුත් එබඳු විවරණයකට අවසර නැහැ. මක් නිසාද මේ එකක් අර දෙවෙනි පදේ දැන් සාමාන්‍යයෙන් හයක් සමග සංසර්ය කරනවා නම් ඡයි කියලා තියෙන්න ඕන. ව්‍යාකරණ වශයෙන් හයක් සමග සංසර්ය කරනවා. මුල් හය වෙනම ගොඩක්, දෙවෙනි පදයෙන් කියන්නේ වෙනම ගොඩක්. නමුත් ඒ විදිහට නම් මෙතන චසු කියලාමයි මුලටම තියෙන්නේ. මේ පද හතරෙම තියෙන්නේ මේ එකම අදහසමයි. ස්පර්ශ ආයතන හය, මේ අධ්‍යාත්මික බාහිර ඒ දෙකම එකට අරගෙන තමයි ස්පර්ශ ආයතන හය කියලා කියන්නේ. ඇත්ත වශයෙන්ම පටිච්ච සමුප්පන්න වීමට දෙකක් අවශ්‍යයි. මේ තනිව මේ අස්කන්නාගාදී ලෝකය තියෙන්නේ නැහැ. ඒකමයි මේ ධර්මයේ ගැඹුරම අදහස එතනමයි. මේ ලෝකය පටිච්ච සමුප්පන්න, මේ සියලුම පටිච්ච සමුප්පන්න කියන්නේ දැන් මේකම දක්වනවා සමුදය සූත්‍රයේ සංයුත් සංගීම කලයතන මැද්දී සමුදේ සූත්‍රයේ දක්වන චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා, වේදනාපච්චය සංහා, සංහාපච්චය උපාදාන ආදී වශයෙන් එතන ඉඳලා පටිච්ච සමුප්පාද ධර්මයට බහිනවා. ආරම්භ කරන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන එසත් රූපයක් රූපේන පටිච්ච ඒ දෙකක් මුල් කරගෙන ඒ දෙකක් හේතු කරගෙනයි චක්ෂු විඥාන අසබිලි බඳි විඥානය තියෙන ඒ තුනේ එකතුව ඒ ස්පර්ශය ඒ ආදි වශයෙන් දක්වන මෙතන මේ පටිච්ච මේ හට ගැනීමට නම් දෙකක් තිබිය යුතුයි. අන්න ඒක නිසා අපිට ගන්න තියෙන්නේ සූත්‍රයට අනුකූලව අර මෙතන මේ පද හතරෙම කියවලා තියෙන්නේ අජ්ජත්තික බාහිර දෙකම සහිතව ඒ ස්පර්ශ ආයතන හය හැටියට. ඒ කියන්නේ ඒ වගේ කට දක්වන්න බෑ. මුල් පදේ එක හයක්, ඊළඟ පදේ තව හයක් කියලා ඉන්දිරි දක්වන්න බැරි බව අපිට කියන්නේ සිද්ධ වෙනවා. අන්න එතකොට මේ ධාතයන්ට අපිට පේනවා මේ ලෝකයේ හටගන්නේ ආරශ්‍රාවකයා එහෙම නැත්නම් මේ ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකයේ හටගන්නේ මේ සල ආයතනෙමයි. ඒක බොහෝ අවස්ථාවල සම්පන්නල දක්වලා තිබෙනවා. ආර්යස්ත විනේ ලෝකෝ මේ ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකයේ හඳුන්වන්නේ නිතරම මේ සල ආයතනය ආශ්‍රය කරගෙන මේ සලආයතනයන්ගෙන්ම ලෝකය ඇති වෙන හැටියට. මේක ඉතාමත්ම ගැඹුරු අදහසක්. ධර්මයේ අනිකුත් කාරණා එහි පිටින්ම ඒවා පිළිබඳ අවබෝධය ආවරණය වෙනවා. මේ මූලික කාරණේ තේරුම් ගත්තේ නැත්නම් ලෝකය කියන එක ආර්ය ව්‍යවහාරය හඳුන්වන්නේ කොහොමද කියන එක. එතකොට මේ විදිහට මේ මෙයින් අපිට පෙනෙන්නේ අර උද්‍යත්ථගාමිනී පඤ්ඤා කියලා කියනවා. ඒ ආරශ්‍රාවකයා පිළිබඳව එහෙම කියනවා. උද්‍යත්ථගාමිනී පඤ්ඤාය අරියාය නිබ්බේධිකාය කියලා. ඒ කියන්නේ ආර්ය භූමි ප්‍රඥාව එක්තරා මේකේ විනිවිද යන ගණගතියක් තිබෙනවා කියලා. මේ ආර්ය ප්‍රඥාවේ විනිවිද යන ගතියක් තිබෙනවා. මේ විනිවිද යාම කෙරෙන්නේ අර ලෝකයේ තිබෙන අස්තිත්වය නාස්තිත්වය කියලා අර දැඩිවගත් අර තද විඳින්න බැරි විදිහේ ඒ දෘෂ්ටි විනිවිද යන්නේ කොහොමද? අර සත්‍යයන් සූත්‍රයේ දැක්වුවා වගේ ලෝකය හට ගන්නවා දකිනකොට ලෝකේ කිසිවක් නැත කියලා කියන්න බැරි තත්වයක් එනවා. ඒ දෘෂ්ටිය දැඩිව ගන්න බැරි තත්වයක් එනවා ඒ සිතේ. ඒ වගේම ලෝකේ Nirodhe දකින්නකොට Tamange සලායතනෙ තුලින්ම ලෝකයේ සියල්ලක්ම ඇත කියලා කියන්න පුළුවන්. ඒ අන්තයටත් යන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. අන්නේ එයින් පෙනෙන්නේ මේ පටිච්චසමුප්පාද ධර්ම න්‍යායයේ මේකේ මූලිකම කාරණිය තමයි මේකේ තියෙන විනිවිද යන ගතිය තමයි අර කියාපු අර සංකල්පවල බලයේ දිවිනේක. ඒවායේ අර දෘෂ්ටිග්‍රහයෙන් ගන්න හැකියාවක් නැතිවීම නිසා තමයි අර සක්කාය දෘෂ්ටිය බිඳෙනවා කියලා කියන්නේ. මේවා සත්, මේවා ඇත, මේවා ඇත්ත වශයෙන්ම සිදෙනවා කියන අවබෝධයක් සාමාන්‍ය ලෝකයා තුළ තිබෙනවා. නමුත් මේ සංකල්පවල තියෙන මේ මේවායේ හට ගැනීම නැති වෙන ස්වභාව, මේවා නියමකාරයක් නැති බව අවබෝධ වෙනවා ආර්ය ශ්‍රාවකයාට අර සමුදය නිරෝධ ධර්මතාව තේරුම් ගැනීම. මෙන්න මේ මේකෙන තවත් අංශයක් තමයි අර අපි නිත්‍ය ගැන කියවපු කාරණා වගේම මේ පටිච්චසමුප්පාද ධර්මයේ මෙන්න මේ ධර්මතාව තේරුම් ගත්තොත් ඒ කියන්නේ ඉදප්පච්චයතාව මේක වෙන විදිහකට කියනවා නම් අර කලින් අපිට මතු කරගත්තු වචනේ තමයි ඉදප්පච්චයතාව. මේ නිසා මේ වෙනවා කියන එක. ඒක ඒ මූලික ධර්ම න්‍යාය පටිච්චසමුප්පාද හැඳින්වීමට බොහෝ විදිහවල තියෙන ඉදප්පච්චයතාව. මේ නිසා මේ වෙනවා. මේ ඇතිකල්හි මිය වෙයි, මේ හට ගැනීමෙන් මේ හටගනී, මේ නැතිකල්හි මිය නොවේ, මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වෙයි කියන මෙන්න මේ ඉදප්පච්චයතාව මේකෙන් කෙරෙන්නේ අර දෘෂ්ටියෙන් විනිවිද යන විදිහේ එහෙම නැත්නම් දෘෂ්ටි අර බෙහෙද සමාන කරන ස්වභාවයක් තිබෙනවා මෙන්න මේ දර්ශනයේ. ඒ කියන්නේ අර ලෝකයේ තිබෙන ගැටුම මේ සම්‍යක් දර්ශනයෙන් බලපන්නේ කොහොමද? අර ගැටුමට හේතු වූ මූලික උපන්‍යාසයම ඉවත් කිරීමෙන්. මොකද්ද මූලික උපන්‍යාසය? මුලින්ම සබාගත්තු අදහස මොකද්ද? එතන දෙකක් තිබෙනවා කියන එක. ඔය තර්කකාරයෝ නම් නොයෙකුත් විදිහට එක එකක් නිසා දෙකක් නොවේ ආදී වශයෙන් නොයෙකුත් පදමාලාවල් ඉදිරිපත් කරනවා. නමුත් සම්‍යක් දර්ශනයට අනුව මෙතන මේ දෙකක් පිළිබඳ මේ අදහසම මෙතන එක්තරා විදිහක මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. ඒ කියන්නේ මේක ආන්දුත්වක් වශයෙන් සැලකීමේ පටිච්චසමුප්පාද ධර්මයට අනුව මේ ඝට්ටණය වළක්වන්නේ මේ දෙක ආන්දුත්වක් හැටියට සැලකීමේ. මේක ටිකක් කල්පනා කර බැලිය යුතු අදහසක්. ඒ කියන්නේ අර ලෝකයේ තිබෙන ධර්මතාව පිළිගැනීම මගිනුයි අර බ්‍රේද සමහන් කරන්නේ. බුදු පියාණන් වහන්සේ සෝයාගත්තා අර පටිච්චසමුප්පාද ද්වාදස සංගියෙන්ම අපි එයින් කීපයක් විතරයි එළියට අරගෙන අර නිදර්ශන වශයෙන් දැක්වේ. දැන් අර ජාති ජරා මරණ ආදී ඒ විදිහේ ඒවායි ජාති ඇති කල්ලි ජරා මරණයදී ජාතිය ඇතිවීමෙන් ජරා මරණයදී ආදී වශයෙන් ඒ විදිහ විග්‍රහ කරන්න පුළුවන් ස්වභාවයක් ඉදප්‍රත්‍යතාවක් තිබෙනවා. මේ ඉදප්‍රත්‍යතාවම සනාතන ධර්මතාව බව වඩාත් හොඳට පැහැදිලි වෙනවා සංයුත් සංගියම නිදාන සංයුත්තේම බුදු පියාණන් වහන්සේ එක්තරා තැනක සඳහන් කරනවා අවිද්‍යාපත්‍ය අභික්ඛවේ සංඛාරා යතත්ථ තතක අවිතතක අනඤ්‍යතක ඉදප්පච්චයත අයං උච්චති වික්‍රේ පටිච්චසමුපාදෝ කියලා. අර මුල් අංග දෙක අරගෙන අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන සංස්කාරයෝ ඇතිවෙත් එහිලා මේ කියපු කාරණාද මේ අවිද්‍යා සංඛාර කියන පද දෙක පිළිබඳව යතත්ථ තතක මේ පිළිබඳව තතකාවක් කියෙයිද අවිතතක අවිතතකාවක් වෙයිද අනඤ්‍යතක අනඤ්‍යතතාවක් වෙයිද ඉදප්පච්චයත ඉදප්පච්චයතාවක් වෙයිද මේම පටිච්චසමුප්පාදය. මොනවද මේ කියවපු වචන? තතක කියලා කියන එක ඉතාමත්ම වැදගත් වචනයක්. තතහ කියලා කියන්නේ එසේ කියන එකට. එසේ තතහ. දැන් යථාභූත ඥාන දර්ශන කියන අදහස ඉදිරියටම මතුවෙනවා මේක කියනකොට. යථාභූත ඒ ලෝකයේ ස්වභාවය යම් ආකාරයකට අන්න ඊට ගැළපෙන ආකාරය කියන එකයි එතන තතහ කියලා කියන්නේ. එතකොට තත්තා කියන්නේ ඒයින් මහදාගත්තේ වස්පදයක් තත්තා එසේ බව අපිට කියන්න පුළුවන් මේක එසේ බව අර කියාපු පටිච්චසමුප්පාද ධර්මයේ එසේ බව තත්තා අවිතත්තා නොයසේ නොවන බව ඒ අද ඉදපත්‍යත ආදාගම සාහුණු කිරීමක් මෙතනින් කියන්නේ ඒ ධර්මය එසේමයි නොයසේ නොවේ තත්තා අවිතත්තා අනන්‍යතතා කියන්නේ ඒකමයි අනන්‍යතතා කියන්නේ අංශේ නොවන බව. එතකොට ඒ ඉදප්පත්‍යතාව ඒ කියන්නේ මේ නිසා මේවන බව කියන ඒ ස්වභාව යම් කිසි ධර්මතාවක් තිබෙනවා නම් ලෝකේ ඒක එසේමයි. තතත අවිතතතා කියන්නේ නොයසේ නොවේ. අනඤ්‍යතතා කියන්නේ අංශේ නොවේ. ඒක වෙනස් කරන්න බෑ. ඒක ධර්මතාවක් හැටියට පිළිගන්නවා. එතකොට මෙන්න මේ විදිහේ ආදුත්ත්‍යක් හැටියට පිළිගත්තාම මෙතන ගැටුමක් නැහැ. මේක ටිකක් ගැඹුරු අදහසක්. අපි නිකන් පොඩි උපමාවකින් ගත්තොත් දැන් අපි හිතමු අර ගොනුන් දෙන්නේ කළු ගොනයි සුදු ගොනයි ඇඳලා තන කවන්න යවනවා. තන කන්න යවනවා. සමහර විට එහෙම ආන්දන පිළිතුරුත් තියෙනවානේ. එතකොට මේ කළු ගොනා දෙලට ඇදින අතරේ සුදු ගොනා දොලට ඇද්දොත් මෙතන තියෙන ගැටුම. මේක මේ අර බන්ධනය නිසා නෙවෙයි මෙතන ගැටුම වෙන්නේ. විබන්ධනය තියෙන නිසාම නෙවෙයි. අර ගොනු දෙන්න දෙපැත්තකට අදිනවා. ඉස්ම නැතුව අපි හිතමු මේ ගොනු දෙන්න කල්පනා කරන ගොනු උනාට මොකද අපි මේ එකට ආඳපු බානක් කියලා කල්පනා කරගෙන ධර්මතාව පිළිවරගෙන අර කළු ගොන දෙරට අදිනකොට සුදු ගොනක් යනවා ඒක. පතුරු ගොන්නේ නැතත් උපේක්ෂාවෙන් ඉන්නවා. ඊළඟට කළු ගොන තනකොළ තනකොට සුදු ගොන ඒ විදිහට එතනත් මේ උපේක්ෂාවෙන් ඉන්නවා. ඒ තනකොළ තන ඕන නැතත්. අන්නේ විදිහේ එක්තරා විදිහක මේ බෙහෙත සමහන් කිරීමේ මේ මේක ආඳුත්තක් බව පිළිගැනීමෙන්මයි බුදු පියාණන් වහන්සේ මේ ප්‍රශ්නය විසඳන්නේ. දැන් අපි මේක සමහර විට එකපාරට හේතු යන්නේ නැති වෙන්න පුළුවන්. අපි ගනිමු අර නිතරම වගේ අපි මුලට ගත්ත ජාති ජරා මරණ කියන ඒ අංග දෙක. දැන් ජාතිය ජරා මරණයක් කියන දෙක මේ විදිහ ආඳුත්තක් බව නොසලකන තා කෙනෙකුට තේින්නේ මෙතන ගැටුමක්. ඒ උපත උත්පත්තිය පිළිබඳව විතරයි ඒක එකක් එක කොනක් හැටියට අල්ලගන්නවා. ඊළඟට ජරා මරණ කියන එක අනිත් කොන ඒ සමන් අකමැති කොනක් තියෙනවා. ඒක ඉවත් කරන්න බලනවා. අර ජාතියෙන් ඉවත් කරපු එහෙම නැත්නම් ජාතිය වෙන් කරගන්න බලනවා ජරා මරණය. නමුත් මේ දෙක තිබෙන්නේ මේ එක මේකම ඈදුක්ක. මේ ජාතිය ජාති පත්‍යාභික්කවේ ජරා මරණම් කියලා මේ බුද්ධ වචනයයි. මේ ජාතිය සුඛකත් ජරා මරණයත් කියන දෙක එකටම සම්බන්ධයි. මේක වඩාත් පැහැදිලි වෙනවා අර ජරා කියන වචනේ. ඒක ඊටමත් ප්‍රකට කාරණයක්. ජරා කියලා කියන අපි සාමාන්‍යයෙන් තේරුම් ගන්නේ මහලු වයස ජරා කියලා වචනේ ඇහෙනකොට. නමුත් මේ ජරාවට යාම උපන් අවස්ථාව විතරම කෙරෙන දෙයක්. ඒක නිසා තමයි මේ ජරා කියන වචනේ තිබෙනවා වැඩිවීමක් තිබෙනවා දිරීමක් තිබෙනවා. මේක ගන්න දෘෂ්ටි කෝණය අනුවයි වෙනස් වෙන්නේ. අන්න එතනත් අපි දෘෂ්ටි කෝණය කියන වචනේ මෙතෙන්දී ඊටමත් වැදගත්. මේක එක්තරා විදිහක භාවනාමය වශයෙන් මානසිකාරයකට ගොදුරු කරගත් විදිහක් තැනක් මෙතන. මේකට උපමාවක් අපි දැක්වුවොත් දැන් ලෝකයේ ඇතම් කෙනෙක් සිටිනවා අපි හිතමු එකම ගහක කොළ විකුණලා ජීවිතාව කරගන්න කෙනෙක් ඉන්නවා. ඒ ගහේම මල් විකුණලා ජීවිතාව කරගන්න කෙනෙක් ඉන්නවා. ඒ ගහේම ගෙඩි විකුණලා ජීවිතාව කරගන්න කෙනෙක් ඉන්නවා. ඒ ගහේම දැව විකුණලා දී විකුණලා ජීවත් වෙන කෙනෙක් ඉන්නවා. මේ හතර දින පෙළ ගස්සලා ඇහුවොත් මේ ගහ ලාද මෝරලාද කියලා මේකට දෙන පිළිතුර සමහර විට වෙනස් වෙන ඉඩ තියෙනවා. ඇයි තම තමන්ගේ සිත ඇඟියනුව දෘෂ්ටි කෝණිය අනුව තමන්ගේ ජීවිතාවේ ඒ දෘෂ්ටි කෝණයෙන් බලනකොට මේ ගහ සමහර විට ඒකේ මල් හතගෙන ඉවර නම් ඒක මෝරලා වැඩි. එහෙම නැත්නම් අන්නේ විදිහට මේ තේරුම් ගන්න පුළුවන් මේ නිදර්ශනය. ඒ විදිහට අර දැන් ජරාව කියන එකත් ඒ විදිහට ගන්න දෘෂ්ටි කෝණිය අනුව මුලින්දලම අගට තියෙන ජරාවක්. නමුත් මේක තරුණ වයස මහලු වයස කියලා එක්තරා විදිහක කෘත්‍රිම විදිහ බෙදීමක් ඇති කර ගන්නවා. එතනත් අපිට පේන්නේ මේ දෙක එක්තරා විදිහක එකකට එකක් සම්බන්ධය ඇඳුක්ක. මේ ඇඳුක්ක වෙන් කරගන්නයි සාමාන්‍යයෙන් ලෝකයා උත්සාහ කරන්නේ. බුදු පියාණන් වහන්සේ 15 වෙනිද කලින් ඒ සිටි හැම දාර්ශනිකයෙක්ම උත්සාහ කළේ හැම ආගම් කර්තෘවරුන්ම මේ ජාතිය තබා ගන්න ජරා මරණය නැතිව. මේකත් උත්සාහය නිෂ්ඵල එකක්. මේක හරියට උපමාවකින් කියනවා නම් අර ධර්ම කතාවක් තිබෙනවා මසුරු කෝටිය සිතානන් සංව කැවුම් කන්න ගියා වගේ. ඒ කථාන්තරයේ දක්වනවා ඒ මසුරු කෝසිය සිතානන් ඒ තමන්ගේ සිටු දේවියත් එක්ක මසු මහල් තලයට නැගලා වෙන කාටවත් නොදී කැවුම් කන්න ඒ සිටු දේවිය ලවා කැවුම් යන් ආරම්භ කරන අවස්ථාවේ මේ මහ ඉර්ධිමත් මුතුණන් මහරහතන් වහන්සේ ඒ කවුළුව ළඟ පෙනී හිටියා. එතකොට කොහොම හරි මේ පොඩි කැවුමක් හරි දීලා බේරෙන්න හිතාගෙන ඒ පිටි ටිකක් දැම්මහම ඒක විශාල කැවුමක් වුණා. ඊළඟට ඒ උගෙන වෙන කැවුම විශාල වෙලා වෙන ක්‍රමයක් නැති නිසා බේරෙන්න එක කැවුමක් හරි දීලා මේ ඒ මුගලන් මහරහතන් වහන්සේ එළව ගන්න ඕනේ කියලා කල්පනාවෙන් මේ දෙන්න උත්සාහ කර අර කැවුම් මේ එක කැවුමක් මෙන් වෙන් කරගන්න. බලනකොට ඔක්කොම කැවුම් වලක් මේක. එකකට එකක් බැඳිලා එකක්වත් වෙන් කරගන්න බැ. දහඩිය දානකම් ඇද්ද නමුත් කැවුම් වල මේ එකක් ගලව ගන්න බැ. දරිමතන මේක අපි දීලා දාමු කියලා නිගමනයට ආවා. ඔන්න ඔය විදිහ දීලා දැමීමක් තමයි බුදු කියන මහත්ය කරන විසඳුමක්. මේක අතහැරීම සබ්බූප විපටි නිස්සද්ද. මේ සියල්ලම මේ සියලුම උපදීන් අපි අතහැරීම කියන ඒ අදහසයි බුදු කියන මහත්ය දෙන්නේ. මේ එකකට එකක් වෙන් කරගන්න බෑ. ජාතියක් ජරාමනත් එකට බැඳිලා තිබෙන්නේ මේක ආයඳුක්ක. ඒක නිසා ඒක දීලා දැමීමක් විතර කරන්නේ. අර දෘෂ්ටි කෝණය ගැනීමෙනු අර විදිහේ අර ප්‍රශ්න පැන නැගින්න ඒක නිසා ඒ මෙතනින් කියවෙන්නේ එක්තරා විදිහක අර විරාගයට එහෙම නැත්නම් නොයල්මට අල්ලා ගැනීමට විරුද්ධ දෘෂ්ටියක් මෙතන තියෙනවා. අල්ලා ගැනීම නිසාමයි මේ විදිහේ මායාවත් සමග ගැටුමකට එන්නේ. එතකොට බලු බල්මට අර කෝටි සිතානන්ගේ කතාව එහෙම නැත්නම් මුගලන් මහරහතන් වහන්සේ පිළිබඳ කතාව නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙතෙන්දි බුදු පියාණන් වහන්සේ මායාවට පරාජය වුණා කියලා. නමුත් ඇත්ත වශයෙන් සිදු වුණේ කුමක්ද? මායාවේ පරාජය වුණේ මේ වැඩි මේ දීලා දෙන්නේ මේ අපහැරීම. ඒක ඉතාමත් සියුම් කාරණයක්. මාර්යාගේ ස්වභාවයක් තිබෙනවා. මාර්යාගේ හපන්කම තියෙන උදුරා ගැනීම මත. මාර්යා නිතරම ඉන්නේ තරගයට. හැංගිලා සමහර විට එහෙම නැත්නම් භයත් ලොමු දෙහැගන්නක් ඇතිගන්නක් ඇති කිරීමයි මාර්යාගේ මාර්යා විනෝදයක් ලබන්නේ ඒකෙන්. එතකොට ඒ විදිහට ඒ මාර්යා උදුර ගන්න එන අවස්ථාවේ මාර්යාට කිසිම ආකාරයකින් උදුර ගන්න බැරි විදිහේ විසඳුමක් දුන්නොත් එතනදී මාර්යා පරදීනවා. දැන් බුදු පියාණන් වහන්සේ දුන්න විසඳුම ගැන අපි කල්පනා කරලා බලමු. ලෝකයේ යම් කිසි දෙයක් අපිට සතුව තිබෙන දෙයක් උදුරා ගැනීම වැළැක්වීමට නොයෙකුත් ක්‍රම යොදා ගන්න පුළුවන්. ධන දෙරිතනක හංගන්න පුළුවන්. එහෙම නැත්නම් ආරක්ෂා සංවිධාන යොදන්න පුළුවන්. එහෙම නැත්නම් ගන්න දූරණම් වෙන හොරා එහෙම නැත්නම් වෙන පතුරා කනක සංකම්පිත සම්මුතියකට ගිවිසුමකට එළඹෙන්න පුළුවන්. මේ හැම ක්‍රමයක්ම අසාර්ථක වෙන්න ඉඩ තිබෙනවා. නමුත් අසාර්ථක නොවෙන ධර්මතා වශයෙන්ම පවත්වන එකම ක්‍රමයක් තිබෙනවා. ඒ කියන්නේ උදුරා ගැනීම වැළැක්වීමට. උදුරා ගැනීම වැළැක්වන්න නම් කරන්න තියෙන්නේ අතහැරීමයි, දීලා දැමීම. ඒ අතහැරියට පස්සේ උදුරා ගන්න දෙයක් නැහැ. ඔය ලොකු කඹ ඇදිල්ලක එක්කෙනෙක් මුළු වෙර දාලා අදිනකොට එක පැත්තකින් අර අල්ලගෙන ඉන්න කෙනා අතහැරියොත් හදිසියෙන් ඒ දිනුම කොහොම වෙතත් අනිත් තැනකට වෙන දේ අකරතැබ්බේ හිතා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහ සත්‍යයක් තමයි මාහරයට සිද්ධ වුනේ. මේ බුදු පියාණන් වහන්සේ දුන්න මහා පුදුම විසඳුමේ. මේ අනුවත් අපිට හිතා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ නිස්සයාදී වචනවල මේ වායති වටිනාකම මේ ධර්මයේ තිබෙන අර ඉදප්‍රත්‍යතාවය කියන වචනේ ඇති වටිනාකම අපිට මේ අනුවත් හිතා ගන්න පුළුවනි. එතකොට මේ පටිච්චසමුප්පාද ධර්මයේ මේ නිස්සය කියන වචන අනුසය කියන වචනේ අපි එළියට අරගත්තා. ඒ වගේම නිස්සය කියන වචන මේ අදහසම අපිට මේ නිස්සය කියන වචනේ තවත් සංසයක් අපිට පැහැදිලි වෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ තිබෙන සමහර කොටස් නිතර ව්‍යවහාරයේ දුනත් ඒවායේ එක්තරා පුදුම අන්දමේ ගැඹුරක් තිබෙනවා. දැන් සතිපට්ඨාන සූත්‍රයේ පුරාම ත්‍රිහමචනකම් වගේ දැක්කෙන ඒකාකාර පාඨයක් තිබෙනවා. ඒකේ පර්වයේ අවසානයේදී අපි නිදසුනක් වශයෙන් ගනිමු. කායානුපස්සනාවේ තියෙනවා කායානුපස්සනා සතිපට්ඨාන කොටසේ සමහර විට තියෙන්න පුළුවන්. ඉති අජ්ජත්තං වාකායේ කායානුපස්සී විහෙති බහිද්ධා වාකායේ කායානුපස්සී විහෙති අජ්ජත්ත බහිද්ධා වාකායේ කායානුපස්සී විහෙති සමුදේ ධම්මානුපස්සී වාකායස්මින් විහෙති වය ධම්මානුපස්සී වාකායස්මින් විහෙති සමුදේවය ධම්මානුපස්සී වාකායස්මින් විහෙති අක්ඛිකායෝති වා පහස්ස සති සච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝ ච විහෙති නැතිකින්ච ලෝකේ උපාදීයති කියලා. මෙන්න මේ විදිහේ පාඨයක් මේක සමාන භාෂ පාඨයක් සතිපට්ඨාන සූත්‍රය පුරාම දැක්වෙනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ඒ හැම එකකම. ඇත්ත වශයෙන්ම මේ ඡේදය තමයි සතිපට්ඨාන භාවනාව වශයෙන් දැක්වෙන්නේ. අර ඊට මුලින් දැක්වෙන හරිය සතිය පිහිටුවීම. සතිපට්ඨාන භාවනාව විපස්සනාවට ගොදුරුවන ස්වභාවය විපස්සනාට ආයත්තට තමයි ඔය විදිහට දැක්වෙන්නේ. ඔය ඉති අධ්‍යාත්ම ආකාරය දිවශය. දැන් අපි මෙතනත් බලමු. මෙතනත් තිබෙනවා මේ වචන අහනකොටමත් පේනවා මෙතනත් තියෙන එක්තරා ආයතු පද රාශිය ප්‍රදෙබිඩි පද වගේ ඒවා අධ්‍යත්තම් වාකායේ කායානුපස්සී විහෙති ඒ සමාගයේ කය පිළිබඳව ඉති අධ්‍යත්තම් වාකායේ සමාගයේ කය මෙසේ අපි ඒක පරිවර්තනය කරලා බලමු. ඉති අධ්‍යත්තම් වාකායේ කායානුපස්සී විහෙති මෙසේ සමාගයේ කයෙහි හෝ කය ආනුව බලන්නේක්ව වෙසෙයි බයිධාවාකායේ කායානුපස්සී විහෙති බාහිර කයෙහි හෝ ඒ කියන්නේ අනුන්ගේ කයෙහි හෝ කායානුව බලන්නේ කෙසේ අජ්ජත් බයිධාවාකායේ කායානුපස්සී විහෙති සමාගයේ කයෙහි අනුන්ගේ කයෙහි කියන මේ දෙකෙම එක විතරයි කායානුව බලන්නේ කෙසේ අජ්ජත් බයිධාවාකායේ කායානුපස්සී විහෙති ඊවැගේම සමුදේ ධම්මානුපස්සී වා කායස්මී විහෙති මේ කය පිළිබඳව කය හට ගැනීම බලන්නේ කෙසේ සමුදේ ධම්මානුපස්සී වා කය හට ගැනීම හෝ බලන්නේ කෙසේ වය ධම්මානුපස්සී වා කායස්මී විහෙති කය නිරෝධය කය වියවීම ගිරියාම බලන්නේ හෝ කෙසේ ඊළඟට කියන මේ දෙකම ඈඳලා සමුදේ වය ධම්මානුපස්සී වා කායස්මී විහෙති සමුදේ වය දෙකම දකින්නේ හෝ කෙසේ අත්ථිකායෝති වා පනස්ස සති පච්චපට්ඨිතා හෝති යාවදීව ඥානමත්තාය පටිසතිමත්තාය ඒ යෝගාවචරයට කය ඇත යන අදහස පවා අත්ථිකායෝති වා පනස්ස සති පච්චපට්ඨිතා හෝති ඒ සිහිය පවා ඔහු තුල තිබෙන්නේ යාවදීව ඥානමත්තාය පටිසතිමත්තාය හුදෙක් ඥානයේ වැඩිම පිණිසක් සතිය පිණිසක් ඥානමත්තාය පටිසතිමත්තාය සතියේ මතුමත් පිළිවැඩීම පිණිසක් අනිශ්චිතෝච විහෙරති නැතිකින්ච ලෝකේ උපාදී. අනේතන අනිශ්චිත කියන වචනේ ඉදෙනවා. ඒක විශේෂයි. අනිශ්චිතව අනිශ්චිතව යමකට හේතු වෙන්නේ නැතුව යමක් අල්ලගන්නේ නැතුව යමකට තදින්ම දැඩිව දන්නේ නැතිව කියන එකයි. අනිශ්චිතෝච විහෙරති නැතිකින්ච ලෝකේ උපාදී. ඒත් වශයෙන් දැඩිව ගැනීමට වෙන වචනයක් තියෙනවා. නැතිකින්ච ලෝකේ උපාදී. ලෝකේ කිසිවක්ම දැඩිව අල්වා ගන්නේ නැත. ඒකට අල්වා ගැනීමට ප්‍රධාන මෙතන විශේෂත්වයක් මේ හිත්වේ කියන වචනේ තියෙනවා. අර හේතු වීම ඇසුරු වීම කියන එක. එතකොට මෙන්න මේ කියාවු මේ සතිපට්ඨාන සූත්‍රයේ මේ පාඨයේ විශාල වටිනාකමක් තිබෙනවා මේ විදර්ශනාව පිළිබඳව. මෙතනත් කියනවා අර අජ්ජත් බහිද්දා. මෙතන මේ සමාගයේ කයත් අනුන්ගේ කයත් මේවා වෙන වෙනම විතරක් මානසිකාරයට යොමු කරනකොට සමහර විට කෙනෙකුට මේ අභ්‍යත්ත කියන එකත් බාහිර කියන දෙකත් මේ සංකල්ප දෙක දැඩිව දෘෂ්ටිග්‍රහණය ගැනීමට ඉඩ තිබෙනවා. මේ ඇත්ත වශයෙන්ම මොනේ කියලා එහෙම තවාගේ කියලා එකක් තිබෙනවා, ඇත්ත වශයෙන්ම බාහිර අනු කියලා දෙයක් තිබෙනවා කියලා. නමුත් මෙතනින් මේ ඊළඟ මානසිකාරයෙන් අධ්‍යත්ත පහිද්දා කියලා මේ දෙකම සමාන කරලා අර ඇඳලා අර ගණන් දෙන්නා වගේ මේ ඇඳලා පෙන්වුම් කරන්නේ කුමක්ද? මේ දෙකම දෘෂ්ටිග්‍රහයෙන් ගත යුතු දේවල් නෙවෙයි, මේවා මේ එකකට ටිකක් සම්බන්ධ දේවල්. අධ්‍යත්තය දැන් අපි ඒකට කල්පනා කරලා බලමු. අධ්‍යත්තයේ ඈත සීමාව බහිද්ධාවේ නැත සීමාවයි, බහිද්ධාවේ ඈත සීමාව අධ්‍යත්තයේ නැත සීමාවයි. අධ්‍යත්තේ කියන්නේ තමයි දැන් අධ්‍යත්ත කියලා කියන්නේ නියම විදිහටම පරිවර්තනය කළොත් අතුලත කියන එකයි. බහිද්ධා කියන එක නියම විදිහට පරිවර්තනය කළොත් පිටත. මෙතන අතුලතත් පිටතත් පිළිබඳ දෝනිශ්චිතතාවක් මෙතන තියෙනවා. මේ ප්‍රශ්නයයි මෙතන තියෙන්නේ. දැන් අතුලත කියලා දැන් සමහර විට අධ්‍යත්තික කියලා කියනකොට කෙනෙක් හිතන්න පුළුවන් මේක උපාදීනක වශයෙන් මේ ශරීරයට සම්බන්ධ දේවල් කියලා. නමුත් බොහොම දෙනෙකුට දැන් ඔය කෘත්‍රිම ශරීරාංග අතුලත එකතු කරගත්තාම ඒකත් අධ්‍යත්තික වෙනවා. අන්නේක නිසා තමයි මෙතන අධ්‍යාත්මික කියන එක ඊටත් වඩා සාමාන්‍යයෙන් සමායගේ කියන එකත් වඩා තර ගැඹුරකට යන අදහසක් තියෙනවා. එතකොට කොයි හැටිවෝ වේවා අධ්‍යාත්මයේ ඈත සීමාව බහිද්ධාවේ මෑත සීමාවයි. සමාගේ කියලා යම් කිසි ප්‍රමාණයක් වෙන් කළා ගන්නවා නම් ඒ සීමාවේ එහා කොනේ තියෙන්නේ ඒ කඩුල්ල ළඟ තියෙන්නේ අන්න බහිද්ධාව. ඊළඟට බහිද්ධාවේ ඈත සීමාව. බහිද්ධාව පැත්තෙන් බලනකොට ඒකේ මෙහා පැත්ත වැට යමයින මේ අධ්‍යාත්මය. ඔය දෙක හඳුත්තක්, ඔය දෙක එකකට එකක් සම්බන්ධයි. එතකොට මේන් පෙන්වන්න කරන්නේ මේ දෙක එකිනෙකට විරුද්ධ දෙකක් නෙවෙයි. අර ඒක නිසා තමයි මේ දෙක මාධ්‍යත් බහිද්ධා වශයෙන් සැලකීමේදී අර දෘෂ්ටිග්‍රහය ඉවත් වෙනවා. මේ බෙහෙද සමහන් වෙන ස්වභාවයක් මෙතන තියෙනවා. දෘෂ්ටිග්‍රහය වලස්වන විදිහේ. ඒකෙන් තමයි අර අනිශ්චිත බව ඇති වෙන්නේ. මේ අධ්‍යත්යත් බාහිද්ධාවත් කියන එක ඇත්ත වශයෙන්ම අසල්වාසී. අතුලතත් පිටත කියලා කියන්නේ අසල්වාසී සංකල්ප දෙකක්. මේ දෙකක් නෙවෙයි. අන්නේ විදිහට ඒ වගේම තමයි අර සමුදය වය කියන ප්‍රකාශ කරපු එක. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් හේරදී කලින් මාර කච්චානගත සූත්‍රයේ තවම අදුරට හෙළියුණා. දැන් ඒකට අපි නිදසුනක් ගත්තොත් දැන් සමුදය උදය කියන වචනේ එතන තිබෙනවා. අත්ථගාම කියන එකත් බොහෝ විට යොදනවා මේකට විරුද්ධ වචනය හැටියට. උදයත්ථගාමී පඤ්ඤා ආදී වශයෙන් උදය අත්ථගාම කියන වචන දෙක නිතර යෙදෙනවා. මේක අර එදිනදා ජීවිතයෙන් ගත්තු වචන දෙකක් හිතේ සැලගන්න පුළුවන්. සමුදය උදය කියලා කියන්නේ මේ හිරු උදාව. අත්ථගම කියලා කියන්නේ හිරු ගැසීම. අපි ඒක නිදසුනක් වශයෙන් ගත්තොත් උදේ කාලයේ ඈත සීමාව, තවස් කාලයේ නැත සීමාව. තවස් කාලයේ ඈත සීමාව, උදේ කාලයේ නැත සීමාව. අන්න එතනත් තේරෙනවා අර විදිහේ අර අසල්වාසී බව. සමුදය අත්ථගම සමුදය නිරෝධ කියන එකේ ඒ දෙකේ අසල්වාසී බව තේරුම් අරගෙන ඒ වෙලාවකට ඉදක් ප්‍රත්‍යතාවින් බැඳුණු දේවල් බව කල්පනා කරලා ඒක නිසාම තමයි ඒ විදිහට අර ඒවා ඒ දෙකම එකට අල්ලලා සමුදේ වය ධම්මානුපස්සීවා කායත්මින් වෙරිති කයෙහි හට ගැනීමත් නිරුද්ධ වීමත් මේ දෙකම විනිවිද දැකීම මේ දෙක එකට අල්ලා ගන්නකොට ඒක විනිවිද දකින්න දෘෂ්ටි විදර්ශනාව ඒ විදිහට බැලීමෙන් වෙන්නේ මොකද්ද? ඒ ප්‍රතිඵලයේ යග්‍රඵලයේ තමයි ඊළඟට කියවෙන්නේ සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් වෙරිති සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් වෙරිති අන්තිමට වෙන්නේ අත්ති කායෝති වාපනස අර කය කියන එකවත් දැඩිව ගන්නෙ නැහැ මේ අවස්ථාවේ. අත්ති කායෝති කියන සාමප්‍රදායගත අදහස අත්ති කායෝති වාපනස සතිපත්තිපත්තිතාවති ඔහු වෙත ඒ උගාවචරයාගේ ඒ කයක් ඇත කියන අදහස පවා ඒ පවත්ව ගන්න කිමකටද මතුමත්ෙහි ඥානය වැඩිවීමක් සුදේ සුදේ කියාවදේ කියන වචනේ කියනවා. සුදේ මතුමත්ෙහි ඥානය වැඩිවීමක් සතිය පිටුවා ගැනීමත් සඳහා පමණයි ඔහු කයක් ඇත කියලා කල්පනා කරන්නේ. ඒ දර්ශනයේ අතුරුඵලය තමයි ඊළඟට අවසාන වාක්‍යයෙන් දැක්වෙන්නේ අනිශ්චිතෝච විහෙරති නැතකින්චි ලෝකී උපාදී. ඒ නිසාම ඔහු නිශ්චය වශයෙන් කිසිවක හේතු වෙන්නේ කිසිවක් අල්ලගන්නේ නැහැ. කිසිවක් ඇසුර කරන්නේ නැහැ දැඩිව. නැතකින්චි ලෝකී උපාදී. ලෝක කිසිවක්ම අල්ලගන්නේ නැහැ. මෙන්න මෙතනින් මේ සතිපට්ඨාන සූත්‍රයෙන් මේ කාය අනුපස්සනාව පිළිබඳව පමණක් නෙවෙයි වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ අනිකුත් අනුපස්සනාව පිළිබඳවත් මේ විදිහටම දැක්වෙනවා. ඒ එකක්වත් මේ එකක් අසරිපට්ඨාන අරමුණක්වත් දැඩිව ගන්නේ නැහැ. ඒවායේ හට ගැනීම නැතිවීම ස්වභාවය බලනවා. මෙයින් අපට පේන්නේ මේ සතිපට්ඨාන සූත්‍රයේ තිබෙන මේ සංකල්ප සමූහයක්. සතියත් සංකල්ප සමූහයම සතියත් ඥානයත් සතුමත් වේ වඩා ගැනීම සඳහා යොදාගන්නේ තරා කලංචියක් පමණක් බව. ධර්මයේදී අර ධර්මයේ පිළිබඳ බුදු පියාණන් වහන්සේ බොහෝ විට දක්වන පහුරේ උපමාව. ඊතර වීම සඳහා නිත්තරණත්තාය නෝ බැවීම සඳහා අල්ල ගැනීම සඳහා නෙවි. ඒ වගේම දැන් මෙතන ඉස්සෙන්නු කරන්නේ මේ පාංචි ගොඩක් වගේ හැදෙට. මේ ඔක්කොම සංකල්ප පාංචි. මේ පාංචි වලින් තමයි අර සතියේ ඥානය ගොඩනගාගන්නේ. මෙන්න මේ ජඹුරු දර්ශනය, මේ සතිපට්ඨාන සූත්‍රයේ තිබෙන මේ දර්ශනය ගැන අවබෝධය නැති නිසාදෝ බොහෝ විට මේ බෞද්ධ වුණත්මයි බොහෝ විට දර්ශන සම්ප්‍රදායවල බෞද්ධ දාර්ශනික සම්ප්‍රදායවලට මෙන්න මේවා මේ සංකල්ප මේ දෘෂ්ටිකායන් ගන්න යොමු වුණා බොහෝ දෙනෙක්. ඒ දෘෂ්ටිකායන් ගැනීම හරියට කියනවා නම් අර පලංචි දැඩිව අල්ලාගෙන එහි පදිංචි වීමට තැත් කිරීම වගේ ඔන්න ඔය විදිහේ අර මේ නිසය කියන වචනේ ඇති වැදගත්කම මේ සතිපට්ඨාන සූත්‍රය අනුව අපිට තේරුම් ගන්න පුළුවනි. අද අපි එතනින් මේ දේශනාවත්
ශ්‍රද්ධාවන්ත පින්නුතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්නුතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නුතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.